අයිබෝන් කියල පිළිගන්න අපේ දුවල පුතාලා සියලුම් දෙනාට අද අපි කතා කරන්න යන්නේ එකොළහ ශ්‍රේණිය විද්‍යාව හා තාක්ෂණවේදය කියන විෂයධාරාව යටතේ තවත් එක් ජීව විද්‍යා පාඩමක් වන ජීවී දේහ ක්‍රියා කියන පාඩම ගැන. එතකොට මේ ජීවී දේහ ක්‍රියා කියන පාඩමේ අපිට අපි මේ අසිරිමත් මිනිස් සිරුර ගැන තියෙන පද්ධති කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම අපි සිදු කරනවා. එතකොට දරුවනේ මේ ජීවී දේහ ක්‍රියා කියන පාඩමේ අපිට හම්බෙනවා උප ඒකක පහක්. එතකොට පළවෙනි උප ඒකක තමයි මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය. ඊළඟට මිනිසාගේ ශ්වසන පද්ධතිය. ඊළඟට මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය. ඊළඟට මිනිසාගේ බහිස්රාවී පද්ධතිය. ඊට පස්සේ අපි අවසානට කතා කරනවා සමායෝජනය හා සමස්ථිතිය පිළිබඳව. එතකොට මෙන්න මේ උප ඒකක පහ අපි අද ඉඳලා සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. එතකොට මම ඉස්සරවම කතා කරන්න යන්නේ මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ගැන. එතකොට දරුවනේ අපි දන්නවා අපි ඉපදුණු දවසේ ඉඳන් මුළු ජීවිත කාලය පුරාවටම ආහාර ටොන් ගාණක් අනුභව කරලා ඇති. එතකොට මේ අපි ගත්ත ආහාර වලට මොකද වුනේ? අපි ගත්ත ආහාර කොටසක් බැහැරවීම සිදු වෙනවා. ඒ වගේම තව කොටසක් අපේ දේහයට අවශෝෂණය වීම සිදු වෙනවා. එතකොට මේ අවශෝෂණය වෙච්ච ආහාර අපේ ජීව ක්‍රියාව සඳහා යොදා ගැනීමක් සිදු වෙනවා. එතකොට ඉස්සරවම අපි දැනගන්න ඕනේ මේ ආහාර වලට මොකද්ද වෙන්නේ? මේ ආහාර මුඛ කුහරෙන් ඇතුළට ගියාට පස්සේ ගුදමාර්ගයට ගමන් කරනකොට ආහාර මාර්ගයේ සමහර තැන් වලින් විශාල වෙලා තියෙනවා. සමහර තැන් වලින් කුඩා වෙලා තියෙනවා. මේක දිග නාලාකාර ව්‍යුහයක්. සමහර තැන් වලින් විශාල වෙලා තියෙන, සමහර තැන් වලින් කුඩා වෙලා තියෙන නාලාකාර ව්‍යුහයක් තමයි ආහාර ජීර්ණ පද්ධතිය කියලා කියන්නේ. එතකොට මේ ආහාර ජීර්ණ පද්ධතියෙන් කරන්නේ මොකද්ද? ආහාර වල තියෙන සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කරගන්න පුළුවන් වෙන විදිහට සරල කාබනික සංයෝග බවට පත් කර ගැනීම තමයි මේ ආහාර ජීර්ණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි ගන්න ආහාර වර්ග තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, විටමින් සහ ඛනිජ ලවණ. ඒ වගේම ඊට අමතරව ජලයත් මේ ආහාර වල අඩංගු වෙනවා. එතකොට අපි කාබෝහයිඩ්‍රේට් බහුල ආහාරයක් විදිහට උදාහරණයක් මම බිස්කට් එකක් ගත්තොත් එහෙම මේ බිස්කට් එක අපි කටට දාගත්තට පස්සේ දත් වලින් මේ බිස්කට් එක කුඩා කැබලි වලට කඩා ගැනීම සිදු වෙනවා. ඒ වගේම මේ බිස්කට් එක කේටේ සමග හොඳට මිශ්‍ර වෙලා ආහාර බෝලසයක් සෑදීම සිද්ධ වෙනවා. ආහාර බෝලසය හැදෙනකොටම ওই කේටේ තියෙනවා එන්සයිමයක් ඇමයිලේස් කියලා. ඒ ඇමයිලේස් එන්සයිමේ මගින් මුඛ කුහරය තුලදීම රසායනික ජීර්ණයත් ආරම්භ වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ ආහාර ජීර්ණයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි යාන්ත්‍රික ජීර්ණය. දෙවෙනි එක තමයි රසායනික ජීර්ණය. එතකොට මේ යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වෙනවට. ඒ කියන්නේ ආහාරයේ කුඩා කැබලි වලට කැඩෙනවට අපි කියනවා යාන්ත්‍රික ජීර්ණය කියලා. එතකොට යාන්ත්‍රික ජීර්ණයේ සිදුවන ස්ථාන තමයි මුඛය සහ ආමාශය. කටේ තියෙන දත් වර්ග හතරෙන් හොඳට මේ ආහාරය කැබලි වලට කැඩීමත් ආමාශයේ සිදුවන ක්‍රමකුංචන තරංග මගින් ආහාරයේ තවදුරටත් කුඩා කැබලි වලට කැඩීමත් සිද්ධ වෙනවා. ඊළඟට දරුවනේ රසායනික ජීර්ණයේ සිද්ධ වෙන්නේ එන්සයිම් මගින්. එතකොට ආහාර ජීර්ණ පද්ධතියේ එන්සයිම් වර්ග කීපයක් තියෙනවා. එක් එක් එන්සයිම් වලින් මේ සංකීර්ණ ආහාර සරල සංයෝග බවට පත් කිරීම සිදු වෙනවා. එතකොට අපේ ආහාර මාර්ගයේ ආරම්භ වෙන්නේ මුඛයෙන්. මේ මුඛ කුහරය තුලදීම ආහාරයේ යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය කියන දෙකම ආරම්භ වෙනවා. එතකොට අපි මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ. ජීර්ණ වීමක් නොමැතිව ශරීරයට සෘජුවම අවශෝෂණය කරගන්න පුළුවන් පෝෂක වර්ග තියෙනවා. ඒවා තමයි ඛනිජ ලවණ, සමහර විටමින් වර්ග, ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් වගේ මොනොසැකරයිඩ්, ඒ වගේම ජලය. මෙන්න මේ මම කිව්ව ද්‍රව්‍ය ටික ජීර්ණය කරන්නේ නැතුව කෙලින්ම අපේ ශරීරයට උරා ගන්න පුළුවන්. ඒකයි ඔය ක්‍රීඩා උත්සව දවස්වල අපි ග්ලූකෝස් ජලය දිය කරලා ක්‍රීඩකයින්ට පානය සඳහා ලබා දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ ග්ලූකෝස් කෙලින්ම දේහයට අවශෝෂණය කරගන්න පුළුවන් හින්දා ක්‍රීඩකයොන්ට ඉක්මනට ශක්තිය ලබා දෙනවා. ඒතර ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික නම් කරන්න මේ දරුව පුරුදු වෙන්න ඕනේ. ඔයාලගේ පෙළපොතේ ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික හොඳට නම් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික තමන්ට නම් කරන්න පුළුවන් බවට මේ දරුවෝ වග බලා ගන්න ඕනේ. අපි බලමු මේ ආහාර මාර්ගයේ ආහාර ගමන් කරන අනුපිළිවෙල මොකද්ද කියලා. ආහාර මාර්ගයේ ආහාර ගමන් කරන අනුපිළිවෙල තමයි මුඛය, ඊට පස්සේ ග්‍රසනිකාව, අන්නශෝතය, ඊට පස්සේ ආමාශය, ආමාශයෙන් කුඩාන්ත්‍රයට යනවා. අපි කුඩාන්ත්‍රයට කියනවා ශුද්ධාන්ත්‍රය කියලාත් කියනවා. ශුද්ධාන්ත්‍රයෙන් පස්සේ මහාන්ත්‍රයට, මහාන්ත්‍රයෙන් ගුද මාර්ගයට ගිහිලා ගුදේ මගින් මේ ආහාරය බැහැර කිරීම සිදු වෙනවා. එතකොට මුඛ කුහරය ඇතුළේදී ආහාරයේ රසායනික මෙන්ම භෞතික ජීර්ණයක් සිද්ධ වෙනවා. මුඛ කුහරයේ තියෙනවා කේට ග්‍රන්ථි යුගල් තුනක්. මේ කේටේ මගින් ආහාරය හොඳින් ස්නේහණය කිරීමත්, එමගින් අපිට ආහාරය ගිලීම පහසු කිරීමත් සිදු කරනවා. ඊළඟට මේ කේටේ තියෙනවා කේට ඇමයිලේස් නැත්නම් ටයිලින් කියන එන්සයිමේ. ඒකෙන් ආහාරයේ රසායනික ජීර්ණය ආරම්භ වෙනවා. ඒක මේ විදිහයි. ඔයාලා දන්නවා හාල් ටිකක් කටේ දාගෙන ටික වෙලාවක් කපනකොට අපිට දැනෙනවා පැන් රසක්. ඒ පැන් රසත් දැනෙන්නේ හාල් වල තියෙන පිෂ්ඨය ඇමයිලේස් කියන එන්සයිම් මගින් මෝල්ටෝස් බවට පත්වෙන හින්දා. එතකොට පිෂ්ඨයේ පැන් රස නැති වුණාට මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩ් වර්ගයේ පැන් රසයි. ඒක තමයි හාල් ටිකක්, පාන් කෑල්ලක් කටේ තියාගෙන ටික වෙලාවක් හපනකොට අපිට පැන් රසක් දැනෙන්නේ. එතකොට දරුවනේ ආහාරය මුඛයෙන් පස්සේ ඊළඟට ග්‍රසනිකාව වෙතට යනවා. මේ ග්‍රසනිකාව කියන කොටස ශ්වසන මාර්ගයටත් ආහාර ජීර්ණ මාර්ගයටත් පොදු කොටසක්. මේකෙදි ආහාර ගිලිනකොට ශ්වසන මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන් මේ අපි ගිලින ආහාරය. ඒක නවත්තන්න පොඩි පියනක් වගේ එකක් තියෙනවා. ওই පියනට අපි කියන්නේ අපජීවිකාව කියලා. ආහාර ගිලිනකොට මේ අපජීවිකාව වැහෙනවා. වැහුනහම ශ්වසන මාර්ගයට අපි ගිලින ආහාරවත් පානය කරන ජලයවත් යන්නේ නැහැ. එතකොට මේ ආහාරය ආහාර මාර්ගය තුලටම ගමන් කරනවා. බැරි වෙලාවත් ශ්වසන මාර්ගයට ආහාර ස්වල්පයක් කර ගියොත් කැස්සක් ඇවිල්ලා මේක ඉවත් වීම සිදු වෙනවා. කතා කර කර කෑම ගත්තොත් එහෙම මේ අපජීවිකාවේ තියෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැතුව කෑම ශ්වසන මාර්ගයට ඇතුළත් වෙන්න පුළුවන්. එතකොට ඒක භයානක තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ආහාරය ඊට පස්සේ ග්‍රසනිකාව හරහා ගිහිල්ලා අන්න ස්රෝතයට ඇතුළු වෙනවා. මේ අන්න ස්රෝතයට යන ආහාර ක්‍රමාකුංචන චලන ඔස්සේ ආමාශයට යනවා. ඒ කියන්නේ අපි ඔළුවෙන් හිටගෙන කෑම ගුලියක් ගිල්ලත් ඒක ආමාශයට යනවා. ඒ හේතුව මේ අන්න ස්රෝතයේ තියෙන පේශීවල විශේෂ චලන වර්ගයක් හින්දා මේ ආහාර ගුලිය ආමාශය කරා යනවා. එතකොට මේ අන්ස්රෝතයේ සිදුවන රිද්මයානුකූල චලනවලට අපි කියනවා ක්‍රමාකුංචන චලන කියලා. අන්නස්රෝතය ඔස්සේ ආමාශයට මේ ආහාර ගියාට පස්සේ ආමාශය කියන්නේ මොන වගේ දෙයක්ද? මේ ආමාශය කියලා කියන්නේ ඇදෙන සුළු මල්ලක්. මේ ඇදෙන සුළු මල්ලේ හැදිලා තියෙන පේශිවලින් මේ පේශිවලට පුළුවන් ක්‍රමාකුංචන චලන සිදු කරන්න. එතකොට මේ ආහාරය තවදුරටත් යාන්ත්‍රික ජීර්ණය වීමට ලක් වෙනවා. අපි ගන්න ආහාර తాවකාලිකව ගබඩා කරලා තියන්නේ මෙන්න මේ ආමාශය තුල. මේ ආමාශයට ආහාර එකතු වෙන්න මේක ඇදීම සිදු වෙනවා. මේ ආමාශයේ ඇතුළේ තියෙනවා ආමාශයක යුෂය කියලා තරලයක්. මේ ආමාශයක යුෂය මොනවද තියෙන්නේ? මේ ආමාශයක යුෂය තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, පෙප්සින් කියන එන්සයිමය. එයාගෙම කුඩා දරුවන්ගේ නම් ආමාශයක යුෂය අඩංගු වෙනවා රෙනින් කියන එන්සයිමය. එතකොට සමහරට ඔයාලා දන්නවට දන්නේ මේ ආමාශයේ මගින් සමහර සංයෝග අවශෝෂණය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ජලය, ග්ලූකෝස්, සමහර ඖෂධ වර්ග ආමාශයේ බිත්තිවලින්ම රුධිරයට අවශෝෂණය වෙනවා. ආමාශයේ පැය දෙකක් තුනක් ගබඩා කරගත් ආහාර ඊළඟට යන්නේ ශුද්‍රාන්ත්‍රයට. මතක තියාගන්න දරුවනේ, ආහාර ජීර්ණය ප්‍රධාන වශයෙන්ම සිදුවෙන්නේ මෙන්න මේ ශුද්‍රාන්ත්‍රය තුල. ශුද්‍රාන්ත්‍රයට මේ ආහාරය ගමන් කරනකොටම අග්නියාශය සහ පිත්තාශය මගින් ස්රාවි වෙන අග්නියාශය කිස සහ පිත්යුෂ මෙන්න මේ ආමාශයෙන් ශුද්‍රාන්ත්‍රයට ගමන් කරනකොට ඒවාට එකතු වීම සිදු වෙනවා. එතකොට මේ අග්නියාශයේ තියෙන යුෂවල මොනවද තියෙන්නේ? මේ අග්නියාශයේ යුෂයේ තියෙනවා මෙන්න මේ කියන ජීර්ණ එන්සයිම් වර්ග තුන, ට්‍රිප්සීන්, ඇමයිලේස් සහ ලයිපේස් කියන එන්සයිම් වර්ග තුන තියෙනවා. ඊළඟට පිත්ත ප්‍රණාලයෙන් ගෙන එන පිත මගින් මොකද සිදු කරන්නේ? ඉස්සරම පොඩ්ඩක් බලමු මේ පිත නිපද වෙන්නේ කොහෙද කියලා. පිත නිපද වෙන්නේ අක්මාව තුල. අක්මාව තුල නිපදන පිත පිත්තාශයේ තාවකාලිකව ගබඩා කරලා තියෙනවා. මේ පිතේ තියෙනවා පිත් වර්ණක, පිත් ලවණ සහ බයිකාබනේට් ලවණ. යගෙම ජලය. ඉතින් මේ පිත කියන එකෙන් මොකද්ද කරන්නේ? මේ පිතෙන් අපේ ආහාරයේ අඩංගු ලිපිඩ වර්ග තෛලෝදීකරණය සිදු කරනවා. තෛලෝදීකරණය කියලා කියන්නේ මේ ලිපිඩ ඉතා කුඩා අංශු වලට බිඳහෙලන්න පුළුවන් මෙන්න මේ පිතට. ලිපිඩවල අඩංගු වන මේ ලිපිඩ ඉතා කුඩා බිනිති බවට පත් කරන්න පුළුවන් මේ පිතට. එතකොට අර ලිපිඩ බිනිති බවට පත් වෙන හින්දා ලයිපේස් එන්සයිමයට හොඳින් ක්‍රියා කරන්න වැඩි පුෂ්ඨ වර්ග ඵලයක් හම් වෙනවා. ඉතින් මේ පිත සමග ආහාර මිශ්‍ර වෙලා ලිපිඩ බිනිති බවට පත් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා තෛලෝදකරණය කියලා. එතකොට ආහාරය ශුද්‍රාන්ත්‍රයට ඇතුළු වුණාට පස්සේ අර මං කලින් කියපු අග්නියාශයෙන් ආපු එන්සයිම් වර්ග තුන මගින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවටත්, පිෂ්ඨයේ මෝල්ටෝස් බවටත්, ලිපිඩ මේද අම්ල සහ ග්ලිසරෝල් බවටත් පත් කරනවා. ඒ වගේම ශුද්‍රාන්ත්‍රය තුළට ගියපු ආහාරයට ඒ ශුද්‍රාන්ත්‍රයේ බිත්ති තුළින් ආන්ත්‍රික යුෂය කියලා ස්රාවයක් නිකුත් වෙනවා. මේ ආන්ත්‍රික යුෂය ස්රාවය වෙන්නේ ශුද්‍රාන්ත්‍රයේ දින බිත්ති වලින්. මේ ආන්ත්‍රික යුෂයත් තියෙනවා එන්සයිම් වර්ග කීපයක්. මොනවද එන්සයිම් වර්ග? මෝල්ටේස් කියලා එන්සයිමයක් තියෙනවා, සුක්‍රේස් කියලා එන්සයිමයක් තියෙනවා, ලැක්ටේස් කියලා තියෙනවා, පෙප්ටිඩේස් කියලා තියෙනවා. එතකොට මේ එන්සයිම මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්, පොලිපෙප්ටයිඩ් කියන උපස්තර මත වෙන වෙනම ක්‍රියා කරනවා. ඒ කරලා ඒවා බිඳහෙලනවා. මෝල්ටෝස් ග්ලූකෝස් බවටත්, සුක්‍රෝස් ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවටත්, ලැක්ටෝස් ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවටත්, පොලිපෙප්ටයිඩ් අමයිනෝ අම්ල බවටත් බිඳහෙලීම සිදු කරනවා. එතකොට දරුවනේ, මේ ආන්ත්‍රික එන්සයිම් වගේ බිඳහෙලීම සිදු කරන එකයි, ඒ වගේම අග්නියාශය යුෂ මගින් බිඳහෙලන එකයි ඔයාලගේ පෙළපොතේ වගුවක පැහැදිලිව දක්වලා තියෙනවා. චුට්ටක් ඒවා මතක තියාගන්න එක වැදගත් වෙනවා. එතකොට මේ එන්සයිම් වලින් කරන්නේ ඇත්තටම මේ සංකීර්ණ කාපනික සංයෝග, ඒවා හැදිලා තියෙන මුල් සරල අනුභවටම පත් කරනවා. උදාහරණයක් අන්තිමයට පිෂ්ටය ග්ලූකෝස් බවටම පත් වෙනවා, ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල බවටම පත් වෙනවා, ලිපිඩ ග්ලිසරෝල් හා මේදාම්ල බවටම පත් වෙනවා. ඒ කියන්නේ ඒවා හැදිලා තියෙන තැනුම් මේකකේ බවටම පත්වීම මෙන්න මේ එන්සයිම් මගින් සිදු කරනවා. එතකොට ආන්තික යුෂේ අර කිව්ව එන්සයිම් වලට අමතරව තියෙනවා ශ්ලේෂ්මලය කියලා දෙයක්. නැත්තම් නිකන් මේක සෙවල වගේ දෙයක්. මේ ශ්ලේෂ්මලයෙන් අපි කතා කරා කේටේත් ශ්ලේෂ්මලය තියෙනවනේ, ආන්ත්‍රික යුෂේත් ශ්ලේෂ්මලය තියෙනවා. මේ ශ්ලේෂ්මලයෙන් මොකද්ද කරන්නේ? මේ ශ්ලේෂ්මලයෙන් ආහාරය ස්නේහණය කරනවා, නැත්තම් තෙත්වීම සිදු වෙනවා. ඒ වගේම ආහාරය ආහාර මාර්ගය තුළ ගමන් කිරීම පහසු කරනවා. ඒ වගේම ආමාශය සහ ශුද්‍රාන්ත්‍රයේ බිත්ති ප්‍රෝටීන ජීර්ණ යුෂවලින් ජීර්ණය නොවි ආරක්ෂා කිරීමත් සිදු කරනවා. ඒ කියන්නේ දරුවනේ දැන් මේ ජීර්ණ යුෂ තියෙනවනේ මේ ආමාශය සහ ශුද්‍රාන්ත්‍රයේ. අපි දැන් හිතන්න සාමාන්‍යයෙන් මස් කෑල්ලක් වගේ කෑවා කියලා, ඕක ජීර්ණය වෙනවා. එතකොට ඔය ආමාශය ඒ වගේම ශුද්‍රාන්ත්‍රයේ වගේ බිත්ති හැදිලා තියෙන්නේ මස් වර්ග නැත්තම් පේශිවලින්. එතකොට මේ මස් කෑල්ල ජීර්ණය වෙන්නයි අපේ ආමාශය සහ ශුද්‍රාන්ත්‍රයේ බිත්ති ජීර්ණ යුෂ වලින් ආරක්ෂා වෙන්නයි හේතුව ඒ බිත්ති වටා තියෙන මේ ශ්ලේෂ්මල ස්තරය. හැබැයි මේ ශ්ලේෂ්මල ස්තරය ඉවත් වුණොත් නැත්නම් මේ ශ්ලේෂ්මල ස්තරයට හානි වුණොත් අපේ ශුද්‍රාන්ත්‍රයේ බිත්ති සහ ආමාශයේ බිත්ති මෙන්න මේ ජීර්ණ යුෂ වලට නිරාවරණය වෙන්න පුළුවන්. එතකොට එක රෝගී තත්ත්වයක් ඇති වෙනවා ගෑස්ට්‍රයිටිස් කියලා අපි ඒක ඉස්සරහදී කතා කරනවා. එතකොට ආහාර ජීර්ණ ක්‍රියාවලියේ සෑදෙන අන්තඵල මොනවද? කාබෝහයිඩ්‍රේට් පත් වෙනවා මොනෝසැකරයිඩ් බවට, ප්‍රෝටීන් පත් වෙනවා ඇමයිනෝ අම්ල බවට, ලිපිඩ පත් වෙනවා ග්ලිසරෝල් හා මේද අම්ල බවට. ඉතින් අවසානයේද අපි ආහාරයට ගත්ත සංකීර්ණ කාබනික අණු සරල අණු බවට පත් වෙනවා. සරල අනුභවයට පත් වුණාට පස්සේ මෙන්න මේ අන්තඵල පුළුවන් ශුද්‍රාන්ත්‍රයට අවශෝෂණය කරගන්න. ඊට මේ ශුද්‍රාන්ත්‍රය ගත්තාම ආහාරයේ අන්තඵල අවශෝෂණය කර ගැනීමට හොඳින් අනුවර්තන වෙලා තියෙනවා. මේ ශුද්‍රාන්ත්‍රය සාමාන්‍යයෙන් මීටර් 7ක් විතර දිගයි. ඒතකොට හිතා ගන්නත් අමාරුයි මීටර් 7ක් කියපුවම සෑහෙන දිග ප්‍රමාණයක්. මේක සංවලිත වෙලා තමයි අපේ බඩ ඇතුලේ තියෙන්නේ. එතකොට මේ ශුද්‍රාන්ත්‍රය ජීර්ණ ඵල අවශෝෂණය කරගන්න දරණ අනුවර්තන මොනවද? පළවෙනි අනුවර්තනයේ තමයි මේ ශුද්‍රාන්ත්‍රය ඉතා දිගයි. මං කිව්වේ මීටර් 7ක් විතර දිගයි. ඒ වගේම ශුද්‍රාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්තියේ නැත්නම් ඇතුලේ තියෙන බිත්තියේ තියෙන වෘත්තාකාර නෙරීම් වගේ. එතකොට මේකත් මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය අන්තඵල අවශෝෂණය කරන්න දරණ හොඳ අනුවර්තනයක්. ඒ වගේම මේ අභ්‍යන්තර බිත්තිවල තියෙනවා අඟුලිකා කියලා ඇඟිලි වගේ නෙරීම් ස්වභාවයක්. ඒ වගේම මේ අඟුලිකා උඩ ආයේ තියෙනවා ශුද්‍ර අඟුලිකා කියලා දෙයක්. නැත්තම් අඟුලිකා උඩ තියෙනවා තවත් චූටි ව්‍යුහයක් ශුද්‍ර අඟුලිකා කියලා. ඒ වගේම මේ අඟුලිකා වලට හොඳ රුධිර සැපයුමක් තියෙනවා. අඟුලිකා වලට හොඳ රුධිර සැපයුමක් තියෙනකොට ආහාරයේ තියෙන ජීර්ණ අන්තඵල බොහොම පහසුවෙන් රුධිරයට අවශෝෂණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට ශුද්‍රාන්ත්‍රයේ අඟුලිකාව ව්‍යුහය ගත්තාම ඔයාලගේ පෙළපොතේ මේ ශුද්‍රාන්ත්‍රයේ අඟුලිකාවේ කොටස් නම් කරලා තියෙනවා. එතකොට මේ ශුද්‍රාන්ත්‍රයේ අඟුලිකාව තුල රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා. ඒ වගේම මේකේ ඇතුලේ තියෙනවා පයෝලස නාලිකාව කියලා දෙයක්. එතකොට මේ ශුද්‍රාන්ත්‍රයේ අඟුලිකාවල තියෙන රුධිර කේශනාලිකා තුලට මෙන්න මේ කියන ජීර්ණ ඵල ටික අවශෝෂණය වෙනවා. මොනවද? ඇමයිනෝ අම්ල, විටමින්, ඛනිජ ලවණ, ඒ වගේම මොනෝසැකරයිඩ්. මොනෝසැකරයිඩ් කිව්වහම ග්ලූකෝස්, ෆෘක්ටෝස් සහ ගැලැක්ටෝස් කියන මොනෝසැකරයිඩ් වර්ග තුන මෙන්න මේ රුධිර කේශනාලිකා වලට අවශෝෂණය වෙනවා. ඒ වගේම මං කිව්වේ පයෝලස නාලිකාව කියලා එකක් තියෙනවා.
පයෝලස නාලිකාවට මොනවද අවශෝෂණය වෙන්නේ? ලිපිඩ ජීර්ණය නැතිවෙන මේදම්ල හා ග්ලිසරෝල් පයෝලස නාලිකාවලට අවශෝෂණය වෙනවා. එතකොට දැන් මේ ආහාරය ජීර්ණය වෙලා හැදෙන මොනෝසැකරයිඩ් රුධිරයට එකතු වුනහම රුධිරයේ තියෙන ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වෙනවා. රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වුනහම මේවා ග්ලයිකෝජන් බවට පත් කරලා අක්මාවේ ගබඩා කිරීම සිදු වෙනවා. ඒ වගේම රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වුණොත් එහෙම මොකද කරන්නේ? අර ගබඩා කරපු ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට හරවලා නැවත රුධිරයට ලබා දීම සිදු වෙනවා. එතකොට ওই විදිහට රුධිරයේ ග්ලූකෝස් වැඩි වෙනකොට අඩු කරන්නයි, අඩු වෙනකොට වැඩි කරන්නයි පොඩි යාන්ත්‍රණයක් තියෙනවා. අපි ඒක ගැන තවත් ඒකකයකදී සාකච්ඡා කරනවා. එතකොට දරුවනේ, දැන් ආහාරයේ තියෙන ජීර්ණ අන්තඵල බොහෝ ප්‍රමාණයක් අවශෝෂණය වෙලා ඉවරයි. දැන් මේ ශුද්‍රාන්ත්‍රය ඉවර වුණාට පස්සේ අපිට ඊළඟට හම්බෙන්නේ මහාන්ත්‍රය. මේ මහාන්ත්‍රයේ මීටර 1.5ක් විතර දිගයි. ශුද්‍රාන්ත්‍රයෙන් පස්සේ මහාන්ත්‍රය ආරම්භ වෙන තැන තියෙන පොඩි ව්‍යුහයක් උණ්ඩුක පුච්චේ කියලා. මේ උණ්ඩුක පුච්චය කියන එක සමහර වෙලාවට ආසාදනය වුණොත් එහෙම උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියලා රෝගයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ උණ්ඩුක පුච්චේ ඉවත් කිරීම ශල්‍ය කර්මයෙන් මගින් සිදු කරනවා. එතකොට දරුවනේ, මේ මහාන්ත්‍රය උණ්ඩුකයෙන් ආරම්භ වෙලා ගුදයෙන් අවසන් වෙනවා. ඊට පස්සේ දැන් මේ ශුද්‍රාන්ත්‍රය තුලින් මහාන්ත්‍රයට ඇතුළු වෙන ආහාරය දැන් තියෙන්නේ ජීර්ණය නොවූ ද්‍රව්‍ය සහ ජලය. එතකොට ශුද්‍රාන්ත්‍රයෙන් එන ඒ ආහාරය තියෙන ජලය අවශෝෂණය කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ මහාන්ත්‍රය හැදිලා තියෙන්නේ. එතකොට මහාන්ත්‍රයෙන් ප්‍රධාන වශයෙන් කාර්යයන් දෙකක් කරනවා. පළවෙනි එක තමයි මේ මහාන්ත්‍රයට ඇතුළු වන තරලමේ ද්‍රව්‍ය වලින් ජලය අවශෝෂණය කරගන්නවා. ඊළඟට මල ද්‍රව්‍ය නිපදවීම සිදු වෙන්නේත් මෙන්න මේ මහාන්ත්‍රය තුලදී. එතකොට මහාන්ත්‍රය තුලින් ජලය අවශෝෂණය කරගත්තට පස්සේ ඒ ඉතිරි වෙන අවශේෂ ද්‍රව්‍යයට අපි කියනවා මල ද්‍රව්‍ය කියලා. එතකොට මේ මල ද්‍රව්‍ය නැත්තම් මල පහ මේ වගේ මොනවද අඩංගු වෙන්නේ? මල ද්‍රව්‍ය වල අඩංගු වෙනවා ජීර්ණය නොවූ ද්‍රව්‍ය, ඒ වගේම ශුද්ධ ජීවීන්, ඒ වගේම ආහාර මාර්ග බිත්ති ගැලවිච්ච අපිච්ඡද සෛල සහ ශ්ලේෂ්මලය මේ මල ද්‍රව්‍ය වල අඩංගු වෙනවා. එතකොට මේ මල ද්‍රව්‍ය ගුද මාර්ගයේ ක්‍රමක්‍රමයෙන් එකතු වුණාට පස්සේ අවසානයේට ගුදේ ඔස්සේ සිරුරෙන් බැහැර කිරීම සිදු වෙනවා. එතකොට දරුවනේ, මුඛයෙන් පටන්ගෙන අපි ගන්න ආහාර ටික ක්‍රමානුකූලව ගුදේ දක්වා පැමිණෙන්නේ අපි මෙන්න මේ සාකච්ඡා කරපු ආකාරයට. එතකොට ආහාර මාර්ගයේදී සිදුවෙන යාන්ත්‍රික සහ රසායනික ජීර්ණය මුඛයේදීම ආරම්භ වෙනවා. ඒ වගේම මේ ආහාර ජීර්ණය ප්‍රධාන වශයෙන් ශුද්‍රාන්ත්‍රය තුල සිදුවෙලා ජීර්ණඵල අවශෝෂණය සිද්ධ වෙනවා. ඒතරොන්න ඒ විදිහට තමයි මේ ආහාර මාර්ගය ක්‍රියාත්මක වෙන්නේ.